ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි, ඔබතුමා මුලස්සන ඉන්න වෙලාවේ රටටම වැදගත් පනතක් ගැන කතා කරන්න ලැබීම ගැන සන්තෝෂයට පත්වෙනවා. මේ ඉලෙක්ට්‍රොනික් ගණුදෙනු ගැන කතා කරනකොට අද විශේෂ අමාත්‍යංශයක් වන විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ අපේ ගරු ඇමතුමා හරින් ප්‍රනාන්දු ඇමතුමා මේ අමාත්‍යංශයේ තුල ඉඳිමින් ගන්නා ක්‍රියාමාර්ගවලදී තවත් වැදගත් වූ පනතක් තමයි අද මේ සාකච්ඡාවට භාජනය වෙන්නේ. මේ පනත මගින් ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අමතරව මම හිතන්නේ ආර්ථික විප්ලවයකුත් ඇති වෙනවා. මේ ආර්ථික විප්ලවය හරහා වෙළඳපොළ ජය ගන්න රටේ කුඩා පරිමාණයේ වෙළඳ ව්‍යාපාරිකයන් නව නිර්මාපකයන් ආදී සියලු දෙනාටම හැකියාව ලැබෙනවා. මේ කාරණාවලදී අද මේ විවාදයේදී විවිධ දෙනා විවිධ කතා කිව්වා. ඉතිහාසය ගැන කතා කරා, වර්තමානය ගැන කතා කරා. ඒ වගේ මේ ගනුදෙනු ඉලෙක්ට්‍රොනික් ට්‍රාන්සැක්ෂන් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික් ගනුදෙනු හරහා සිදුවිය හැකියි කියන දුර්මතත් ප්‍රකාශ කරා. එනිසා ප්‍රධාන වශයෙන් මේ පනත මගින් අපි අත්පත් කරගත්ත ජයග්‍රහණ ගැන කතා කරන්න කැමතියි. විශේෂයෙන් ලෝකයේ අන්තර්ජාතික ගිවිසුම්වලදී ඉලෙක්ට්‍රොනික සන්නිවේදන භාවිතය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ මේ ශ්‍රී ලංකාව හා එහි ඇතුළත් අනුකූල වනසේ නීති පද්ධති සංශෝධ කරගෙන තමයි මේ වටිනා සංශෝධන පනත අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ පනත හරහා මූලිකම වශයෙන් වෙන්නේ අපි ගනුදෙනු කරන ක්‍රමවේදය මේක ඩිජිටල් කරණයට හැරවීම විතරයි. සරලව ගත්තොත් ඒ කියන්නේ අපි උදාහරණයකට මට අද මේ පාර්ලිමේන්තුවේදලා මට බැංකුවට ගිහිල්ලා මට තවත් කෙනෙකුට මුදලක් ගෙවන්න ඕන. මෙන්න මේ කාරණය දැන් වර්තමානයේ අපි සිද්ධ වෙන්නේ ඇනලොග් විදිහට. එහෙම නැත්නම් අපි ගිහිල්ලා තමන් පුද්ගලයෙක් හැටියට ඒ ස්ථානයට ගිහිල්ලා කරගන්න ක්‍රමය තමයි වර්තමානයේ තවම ලෝකේ වෙන්නේ. නමුත් මට පුළුවන් නම් මට මේ මොහොතේ මෙතනම ඉඳගෙන ඒ කාරණේ සම්බන්ධ වෙන ඉල්ලීම පරිගණකය හරහා ඉදිරිපත් කරන්න මට ඉතාමත් පහසු වෙනවා. මේ වෙළඳ ගනුදෙනු ඒ සරලව කිව්වොත් මෙන්න මේ වගේ කාරණා ලෝකේ භාවිතා වෙලා ලෝකෙ ඉදිරියට යනවා ස්මාර්ට් සොසයිටි එකක් විදිහට. මේ කාරණාවලදී අපිට වැදගත්ම වෙන දෙයක් තමයි අපේ අනන්‍යතාවය. දැන් මගේ ඉල්ලීම ඉදිරිපත් වෙනවා නම් බැංකුවට මෙන්න මේ මුදල් ගෙවන්න කියලා පරිගණක පද්ධතිය හරහා ස්මාර්ට් ෆෝන් එකක් හරහා අපිට වැදගත් වෙනවා. මගේ සහතිකයේ අපි ඉලෙක්ට්‍රොනික ලෝකයේ කියන ඉලෙක්ට්‍රොනික සිග්නේචර් එක. එතකොට මේ පනත හරහා UN Electronic Communication Convention Article 9.3 කියන එක වඩාත් පුළුල් විදිහට සාකච්ඡා වෙලා මේ පනත හරහා ඒ සියලුම දේවල් කතාබහට ලක් වෙලා මේ ක්‍රියාදාමය කරගෙන යන අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ඉලෙක්ට්‍රොනික සිග්නේචර් එක අපි දන්නවා භාවිතා කිරීමේදී විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කළ යුතු වෙනවා. උදාහරණයකට බයෝමේට්‍රික් ටෝකන් එකක් නැත්නම් ජීව දත්ත ඇතුළත් අපේ මිනිසාගේ ඇති මේ ජීව දත්තත් උපයෝගී කරගෙන ඒවත් ඩිජිටල් කරණයට පරිවර්තනය කරලා උදාහරණයකට මගේ ෆින්ගර් ප්‍රින්ට් එක නැත්නම් මේ ඇහි තියෙන ඒ තමන්ට විතරක් ආවේනික ලක්ෂණ ටික මේ බයෝමෙට්‍රික්ස් ලක්ෂණ ටික දාලා අපිට හැකියාවක් ලැබෙනවා මේ ඉලෙක්ට්‍රොනික සිග්නේචර් එක තව තවත් තහවුරු කරගන්න. ඉතින් මේ මෙවැනි කාරණා හරහා අපි හරියට අපේ ඉලෙක්ට්‍රොනික සිග්නේචර් එක භාවිතා කරන අවස්ථාව දුන්නොත් අපිට පහසු වෙනවා තමා කවුද කියන එක බැංකුවට සහතික කරගෙන ඒ අවශ්‍ය ගනුදෙනුව කරගන්න. ඉතින් මේ බොහොම අපි සාමාන්‍ය ජීවිතයේදී වෙන දෙයක කල්පනා කරොත් මේක තේරුම් ගන්න හරි සරල දෙයක්. මෙන්න මේ සාමාන්‍ය ජීවිතයේදී අපි බැංකුවට ගිහිල්ලා කරලා අපේ ඩෙන්ටි කාඩ් එක හරි නැත්නම් බැංකුවේ ගනුදෙනු කරනකොට බැංකුවේ කළමනාකරතුමා අපේ ෆොටෝ එක දිහා බැලලා කරගන්න දේ අපිට හැකියාව ලැබිලා තියෙන ලෝකයේ දියුණුවත් එක්ක මේ ඩිජිටල් තාක්ෂණය හරහා කරගන්න. ඒක තමයි මේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සංශෝධන පනතත් එක්ක මේ අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ සම්බන්ධයෙන් නොයෙක් දුර්මත තිබුණා. දැන් සුනිල් හඳුන්නේති මන්ත්‍රීතුමා කතා කරලා කිව්වා මේ කතාවට වක්‍රව අදාළුණත් මේ අලුතෙන් ව්‍යාපාර පටන් ගත්තොත් අපි කරන්නේ මුලින්ම බදු ගහන එක. මේක සම්පූර්ණ බොරු මතයක්නේ. බදු ෆයිල් එකක් තියෙනවා කියන්නේ බදු ගහනවා නෙමෙයි. සාමාන්‍ය ව්‍යාපාර පටන් ගන්නකොට ඕනෑම අලුතෙන් ව්‍යාපාරයකට තමන් එකතු වෙනකොට ලෝකේ ඕන තැනක ව්‍යාපාරයක් තමන්ගේ බදු ෆයිල් එක ඕපන් කරනවා. ඉතින් ඒකේ බදු කියන්නේ තමා ව්‍යාපාර වලින් ලබා ගන්න ලාභයට තමයි මේ බදු අය කරන්නේ. එහෙම නැතුව ආයෝජනයේට බදු අය කරන රටක් නැහැ. මේ වැරදි අර්ථකථනයක් දෙනවා ආයෝජකයන්ට බදු ගන්න. එහෙම එකක් නැහැ මේ ලෝකේ. තමන් ව්‍යාපාර කරලා ඒකෙන් ලැබෙන ලාභයට තමයි බදු අය කරන්නේ. ඉතින් බදු ගෙවන්න එපා. බදු ගෙවන්න නැතුව හොරු වගේ ඉන්න බෑ. මේ කාරණේ හරි පැහැදිලිව අපි තර්කානුකූලව තේරුම් ගත යුතුයි. එතකොට දැන් පසුගිය දවස්වල ලොකු ආන්දෝලනයක් තිබුණා. සමහර මාධ්‍යලුත් මේක කතා කරා මේ නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් එකක් ගැන. මේ නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් එක අලුතෙන් ආරම්භ කරොත් මේගොල්ලෝ අර්ථ දැක්වුවා මේ හරහා පෞද්ගලික අංශයට මේ දත්ත පද්ධතිවල තියෙන සියලුම විස්තර යනවා කියලා. දැන් සමහර අය කතා කරනවා හැකර්ස්ලා ගැන. හැකර්ස්ලා හැම තැනකම ඉන්නවා. පාර්ලිමේන්තුවෙත් ඉන්නවා හැකර්ස්ලා. සමාජෙත් ඉන්නවා. ඉතින් මේ හැකර්ස්ලා ඉන්න කොච්චර හිටියත් මේගොල්ලන්ගේ ආරක්ෂා වෙන ක්‍රමවේද අද ලෝකෙම දිනු වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගැන අපි බිය විය යුතු නැහැ. දැන් නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් එක හරහා සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ මම අර කියපු මේ ගනුදෙනු සඳහා අවශ්‍ය වෙන වටපිටාවට අවශ්‍ය වෙන මෙන්න මේ මැසේජ් එක. කෙටි පණිවිඩයක් කරහව බැංකුවට දැනුම් දෙන එක මෙන්න මේ කාරණේදී මට මෙන්න මේ වගේ ගනුදෙනුවක් කළ යුතු වෙනවා. ඒ සඳහා මට මේකට අවසරය ලබා දෙන්න කියන එක. එතකොට එහෙම වුණාම නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් එකට ඉඩක් වෙන්නේ ගෙවීම් කරන්න කියන උපදෙස් දෙන්න එක ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ මම විසින් මේ ගෙවීම කරන්න කියන මැසේජ් එක යවන එක විතරයි කරන්නේ. ඒක බැංකුවෙන් වෙරිෆයි කරගෙන ඒගොල්ලන්ට පුළුවන් මේක ක්‍රියාත්මක කරනවද නැද්ද කියන තීරණය ගන්න. ඉතින් එහෙම නිසා මේ ඩිජිටල් කරන්නේ සම්බන්ධයෙන් තියෙන දුර්මත සම්පූර්ණයෙන් බැහැර කරලිය යුතු වෙනවා. ඒ සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ නිවර්ති අධ්‍යාපනය. මේ නිවර්ති අධ්‍යාපනය ලබා දෙන්න අධ්‍යාපන ක්‍රමවේදයන් අපිට පාවිතා කරන්න පුළුවන්. ඒත් එක්කම ජනමාධ්‍ය හරහා ජනමාධ්‍ය විශේෂයෙන් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලස්නා මේ සම්බන්ධයෙන් නිවර්දි දේ කතා කළ යුතු වෙනවා. නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් එක අපි දැක්කා. ගිමි වන් මිනිට්. අපි දැක්කා නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් එක හරහා සමහර මාධ්‍ය එක පුද්ගලයව අල්ලගෙන කතා කරනවා. ඒක වැරදි. ඒ හරහා වෙන්නේ මේ ජාතික පද්ධතියට රටේ අනාගතයේ ඩිජිටල්කරණය කරන්න කරන ඉතා උතුම් ක්‍රමවේදයන් සඳහා වාද විවාද ඇති වෙලා ඒ ක්‍රමවේදයේ පස්සට ගිය එක වෙන්නේ. ඒ නිසා නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් එක මේ රටට අවශ්‍යයි. ඒ අවශ්‍ය වෙන්නේ ඩිජිටල්කරණයත් එක්ක ගිහිල්ලා අපිට සියලුම ගනුදෙනු නිර්මාණශීලීව කරගන්න හැකියාව ලැබෙනවා. මේ හරහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වඩා පුළුල් පහසුකම් ලැබෙනවා. ඒ හරහා ඔවුන්ට තියෙන ආදායම් බදු එකතු කිරීමේ නිවර්දි ක්‍රමවේදය කරන්න පුළුවන්. මේකෙන් කියන්නේ සියලු දෙනාටම ටැක්ස් ගහනවා බදු අය කරනවා කියන එක. ඒකම නෙමෙයි. ඒ හරහා පුළුවන් වෙනා බොහොම විනිවිදභාවයකින් හැමෝටම පැහැදිලි ප්‍රතිපත්තියකින් ඒ ගනුදෙනු ටික් කරගන්න. ඒ නිසා මේ කාරණාවලදී බිය යුතු නැහැ. ලෝකයේ අලුත් තාක්ෂණයත් එක්ක නවෝත්පාදනයක ඉදිරියට රට යනකොට මෙවැනි ඩිජිටල් කරණය ඉතාමත් අවශ්‍යයි. ඒ නිසා අපේ හරින් ප්‍රනාන්දු ඇමතිතුමාට ලැබිලා තියෙන අමාත්‍යාංශේ රටම ගොඩනගන්න පුළුවන් අමාත්‍යාංශයක් එතුමායි. ඒ පැහැදිලි දර්ශනයකින් මේ ක්‍රියාත්මක කරලා අපි බලාපොරොත්තු වෙනවා ඩිජිටල් තාක්ෂණයත් එක්ක මේ සියලුම අමාත්‍යාංශ බද්ධ කරගෙන සියලුම රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන නිසි කළමනාකාරීත්වයක් ඇති කරගත්තොත් අපිට පුළුවන් අලුතෙන් ඇතිවන නිෂ්පාදන, අලුතෙන් ඇතිවන නිර්මාණ, අලුතෙන් ඇතිවන ආයතන හරහා රටේ ආර්ථිකය සවිබල ගන්නන්නට ඩිජිටල් ආර්ථිකය සූදානම් කරන්න අපිට හැකියාව ලැබෙනවා. ස්තුතියි.
Thank you very much, Honorable Harin Penan.
මුලසන හබන ගරමන්තතුමනි, මහිතනවා අද මේ රටට විශාල වැදගත්වෙන පනතක් සංශෝධන කීපයක් ඉදිරිපත්වන අවස්ථාව. මේක විශේෂෙන්ම ජනතාව විමුක්ති පෙරමුණේ අපේ සුනිල් හඳුනිති මෙතුමා හොඳ ප්‍රශ්න කීපයක් නැගුවා. එතුමා මෙතන මේ අවස්ථාවේ නැති වුණත් එතුමා මූලික වශයෙන්ම හැව්වේ මේකේ සංශෝධන මොනවාද එන්නේ කියන එක. මුලින්ම ප්‍රකාශ කරන්නට ඕනේ එතුමා ප්‍රකාශ කරා වගේම මේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සම්බන්ධයෙන් මේ සංශෝධනයේදී 2006 අංක 19 වෙනි පනතට ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතට සංශෝධනයන් කීපයක් තමයි මෙදා පාර එක් වෙලා තියෙන්නේ. මේ සංශෝධනයන් වලදී මුලසුන බොන මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම එතුමා කිව්වා වගේ අධිකරණයේදී ඉස්සරට වඩා අධිකරණයට ෆයිලින් කරන්න පුළුවන් ක්‍රමයක්, ඉලෙක්ට්‍රොනිකව කරන්න පුළුවන් ක්‍රමවේදයක් මේ සමගම කිරීමේ හැකියාව මේ පනත හරහා ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි විශාලම අලුත් දේ තමයි ඉලෙක්ට්‍රොනිකව ක්‍රොස්බෝඩ ඉලෙක්ට්‍රොනික් සිග්නේචර්ස් සයිනින් කිරීමේ හැකියාව තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම UN එකේ අන්තර් අපි අපිට තියෙන සම්මුතියක් හරහා අපිට ලැබිච්ච ඉස්සරහට යෑමක් තුළ තමයි මේක අපි ලබාගෙන තියෙන්නේ කියන එකත් මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. කරු මුලසම ඔබවන මන්ත්‍රීතුමනි, අපි ආඩම්බර වෙන්න ඕනේ අපිට මේ එක්සත් ජාතීන්ගේ සම්මුතියෙන් අපි ඉස්සරහට ඇවිල්ලා සිංගප්පූරුවට පස්සේ ආසියාතික කලාපේ ලංකාවට තමයි ඉස්සෙල්ලාම මේ අනපනත්තික ඉස්සරහට ගේන්න පුළුවන් හැකියාවට ගත්ත රටක් හැටියට ඉන්නේ. සමින් ලංකාව විශාල වශයෙන්ම අපේ අමාත්‍යංශත් විශේෂයෙන්ම ජයන්ත ප්‍රනාන්දු නීතිඥතුමා ICT ආයතනයේ ඉන්න විශාල වැඩකටයුතු රාශියක් කරලා මේ අපිට විශාල ප්‍රසාදයක් රට තුළ, ලෝකය තුළ, ආසියාව තුළ අපිට මේ සම්බන්ධ නීති ගෙනේමන් තුළ අපි ලබාගෙන තියෙනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. මම ඒ වගේම මතක් කරන්න ඕනේ ගොඩක් කනගාටු වෙනවා මගේ මිත්‍රයා සුනිල් හඳුන්නේති මහත්තයා අනවත් තාම එතුමා අහනවා අපි කොහෙද ඉන්නේ කියලා. අපි සූදානන්ද කියලා. මට දෙනවා මේ ජනතාව විමුක්ති පෙරමුණේ කවදාවත් ඉස්සරහකට යන්නත් බැරි තවමත් ඉන්නේ අර යල් පැන ගිය යුගයේමයි. එතුමා හිතනවා අපි ඉස්සරහට යා යුතු නැහැ. අපි තවමත් ඉන්න ඕනේ පාරම්පරික ක්‍රමේ. අපි පරිගණක වලට යන්න නරකයි, ඊ සර්විසස් වලට යන්න නරකයි, අපි තවම පුරුදු නැහැ, අපි තවම ගල් යුගයේ ඉන්න ඕනේ කියලා අදහසක් තමයි එතුමා දුන්නේ. මේ පක්ෂෙත් එහෙමනේ. තවම ගල් යුගයේ පෙළපාලි යන උද්ඝෝෂණ යන යුගයක තමයි තවම ඉන්නේ. ඉස්සරහකට යන්න කැමති නැහැ. ඒ නිසා වෙන්න තියතුමා ඒ අදහසින් එහෙම කතා කරේ. නමුත් මම එකක් කියන්නේ මොසුන බොන මන්ත්‍රීතුමනි, ලංකාව මේක මේ අපි කරපු සමීක්ෂණයක් නෙමෙයි. එක්සත් ජාතීන්ගේ සමීක්ෂණයේ අනුව ලංකාව ඊ රාජ්‍යන් ඊ ගවර්නන්ස් වලින් ලෝකයේ රටවල් 180න් ලංකාවට 74 වෙනි ස්ථානයේ තියෙනවා. ඊ සර්විසස් වලින් ලංකාවට ඊ සර්විසස් වලින් විශේෂයෙන්ම ඊ රාජ්‍ය ඊ ගවර්නන්ස් වලින් අපිට UN එක කරපු සමීක්ෂණයෙන් ලෝකයේ රටවල් වල අපිට 74 වෙනි ස්ථානේ තියෙනවා. ඊට අමතරව අන්තර්ජාල සේවා සැපයීම් වලින් ලංකාවට තියෙන ස්ථානය ලෝකයේ රටවල් වලින් 37 වෙනි ස්ථානේ. ඉතින් මේ පුංචි ලංකාව මුකුත් නැහැ කිව්වට අපේ ඔන්ලයින් සර්විසස් වලට ලෝකෙම 37 වෙනි ස්ථානේ තියෙනවා. දැන් අපි බලන්න අද අපේ මේ ඉස්සර වගේ පෝලිං ගණන් වල දවස් ගණන් වල ගිහිල්ලා මේ රෙවනිව් ලයිසන් එක වාහනේ රෙවනිව් ලයිසන් එකවත් ගන්න යන්න ඕනේ නැහැ. ඒක දැන් Tamanට අන්තර්ජාලයෙන් ගන්න පුළුවන්. තවත් එක හොඳ සේවාවක් ගන්න පුළුවන් වීසා. ඔය කොන්සියුලර් ජෙනරල් මේ කොන්සියුලර් ඔෆිස් එකේ මේ විදේශ අමාත්‍යාංශේ මේ සියලු දේවල් ඔන්ලයින් වලින් වෙන්නේ. බස් වල ගිහිල්ලා දවස් ගණන් යන්න ඕනේ නැහැ. මේ වගේම මෙතුමා කතා කරා ග්‍රාම සේවක ගැන. මම මෙතුමා දන්නේ නැතුව ඇති මේ වලින් කරන දේවල්. දැන් අපි ග්‍රාම සේවක මහතුරු 14,000ට එතුමා කියනවා මේසයක් නැහැලු පුටුවක් නැහැලු නැහැ ඩිජිටල් කරන්නේ හරහා මේස පුටුව ඕනේ නැහැ. ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන්. Tamanට ඕනේ කනෙක්ටිවිටි එකක් කනෙක්ෂන් එකක් පමණයි. කනෙක්ටිවිටි එකත් එක්ක සමග තමන්ගේ ඩිවයිස් එකක් තියෙනවා නම් තමන්ට මේ සියලු දේවල් සපය ගන්න පුළුවන් ඩිජිටල්කරණය කියන්නේ තමන්ගේ ඇඟිලි දෙකෙන් කරන දේවල් වලට තමයි ඩිජිටල්කරණය වෙන්නේ අවසානයේ මේ තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයක් හරහා ඇඟිලි වලට තමන්ගේ සියලුම සේවාවන් පහසුකම් ලබා ගැනීම තමයි අන්තිම ඩිජිටල්කරණය වෙන්නේ ඒකයි ජීවිතේ ඊට පස්සේ මිනිසුන්ට හැම දෙයකටම බැංකුවට යන්න ඕනේ නැහැ ඉස්සරහට දොස්තර මහත්තයා බලන්නේ ටෙලිෆෝන් එකෙන් බෙහෙත් ගන්න ඕන නම ටෙලිමෙඩිසින් කියලා තියෙනවා ඒත් සමග තාක්ෂණයට ඩිජිටල් කරන හරහා යෑම තමයි මේ අවශ්‍ය වෙන්නේ මොකද්ද මේ ඉලෙක්ට්‍රොනික සිග්නේචර්ස් කියන්නේ ඒක මේ පනත තුලින් මේක පිළිගන්න පටන් ගන්නවා මේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සඳහා ලෝකයේ හැම දෙයක්ම දැන් ගොඩක් කඩ බලන්න ගරු මුලසින ඔබ මන්ත්‍රීතුමනි දැන් ලොකු ස්ටෝස් නැහැ පිටරටවල ලොකු තට්ටු 7-8 බිල්ඩින් ගහලා ලොකු තනි කඩේක ස්ටෝස් නැහැ එමෙ ස්ටෝස් දාන්නේ නැහැ ගාමන් ස්ටෝස් හදන්නේ නැහැ මිනිස්සු ඔන්ලයින් මාකටිං තමයි කරන්නේ හැම දෙයක්ම Tamanට ඕන එක ෆෝන් එකෙන් බැලුවා ඕඩර් කරා ගෙදරට ඩිලිවර් කරා ඒ ක්‍රමවේදය තමයි ලෝකේ යන්නේ ඒ ක්‍රමවේදය තමයි මිනිස්සු හුරු වෙලා තියෙන්නේ අද අපි කොහෙද ඉන්නේ කියලා අහනවා ලංකාවේ ඉන්න පුරවැසියන්ට වඩා මොබයිල් කනෙක්ෂන් තියෙනවා මිලියන 20ක් ගින ජනගහනට මිලියන 25ක් ටෙලිෆෝන් කනෙක්ෂන් තියෙනවා ඒකෙන් ස්මාර්ට් ජංගම දුරකථන පාවිච්චි කරනවා මිලියන 6කට වඩා දැන් වෙනකොට ලංකාවේ හරියට බැලුවොත් එම Facebook විතරක් පාවිච්චි කරන පුද්ගලයනෝ මිලියන 6.2ක් ඊයේ දවසේ Facebook ආයතනයේ ඉන්දියාවේ කණ්ඩායමක් ඇවිල්ලා ගියා ලංකාවේ ලංකාවේ ඊයේ දවසේ වෙනකොට 6.2 මිලියන් Facebook users ලා ඉන්නවා ලංකාවේ ඉතින් මේ 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 පහසුකම් ලංකාවේ විශාල පිරිසක් පාවිච්චි කිරීම තුළ මේ මේ පහසුකම් වලට අපි ආයුතුව තියෙනවා ගරු සභාපතිතුමනි ඉතින් මම විශ්වාස කරනවා මේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු හරහා අද මේ අපි අර අපේ පාර්ට්ලි චම්ප කරන්නක මෙතුමක් වගේ හතරවෙනි කාර්මික විප්ලවයේ ලෝකේ තියෙන්නේ මේ හරහයි. දැන් මේ අපි සූදානම් නැද්ද කියලා අපේ අපේ කවුද මේ 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 සුනිල් හඳුනෙත් මෙතුමා කතා කරා. මම දැක්ක තව දවසක මගේ මිත්‍රයා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමත් එතුමාගේ ට්විටර් පණිවිඩයක දාලා තිබ්බා දෙනවා කියපු කම්පියුටර් කෝ කියලා ළමයින්ට. එහෙම එකපාරට කම්පියුටර් දෙන්න බෑ. ඒගොල්ලන්ගේ කාලේ නම් අපිට දෙන්න පුළුවන් කම්පියුටර් කිසිම ටෙන්ඩර් එකක් දාන්න නැතුව ආසගෙන ඉන්න කලින් මඩ ගහලා උඹ තියාගනි පුතේ කියලා දෙන්න පුළුවන් කම්පියුටර් එක ගන්න කියලා. අපි එහෙම කරේ නැහැ ටෙන්ඩර් දැම්ම ටෙන්ඩර් සවුත් වෙනන් අවලංගු කරා ආයෙ ටෙන්ඩර් එක දැම්ම. එහෙම කියන එක අධ්‍යාපන අමාත්‍යංශය කරේ මගේ අමාත්‍යංශයුත් නෙමෙයි. හැබැයි කෙසේ වෙතත් මේ ටෙන්ඩර් එක තුල දැන් මේ ජනවාරි පෙබරවාරි වෙනකොට ලංකාවේ ඉන්න ඒ ලෙවල් කරන ළමයි ලක්ෂ දෙකකට අධික පිරිසකට මේ 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 ටැබ් එකක් හම්බ වෙනවා කීපැඩ් එකක් එක්ක. ඒක රගඩ් ටැබ් එකක් මේ ටැබ් එක ළමයාට ගෙදර ගෙනියන්න පුළුවන්. ඒකට කනෙක්ෂන් එක හම්බ වෙනවා. හැම ගෙදරකටම ලක්ෂ දෙකක් ලංකාවට එන මේ ඩිවයිස් එක යනවා ලංකාවට. දෙමව්පියෝ දකිනවා මේකට හුරු වෙනවා බය නැති වෙනවා. පහේ ඉඳන් 11 වසරේ ඉන්න හැම ළමෙක්ටම ඉස්කෝලේ ඇතුලේ පාවිච්චි කරන්න ෂෙයාරින් ඩිවයිස් එකක් හම්බ වෙනවා. කෙනේ හැමෝටම ඉස්කෝලේ ඇතුලේ පාවිච්චි ගන්න. මේවට කනෙක්ෂන් හම්බ වෙනවා. එතකොට මේ මිතුමා කිව්වට මේවා අපිට පුරුදු නෑ. අපේ අමාත්‍යංශවල ලේකම්ලට ඊමේල් එකක් අරගන්න බෑ මෙතුමා හරි පහත් ඉදිරිය කතා කරේ මේ අමාත්‍යංශවල ලේකම්වරුන්ට බැරිද ඊමේල් එකක් අරගන්න මේ ජනාධිපතිවරයා මන්ත්‍රීතුමා කිව්වා විදියට එහෙම එකක් නැහැ අපි ඒවට ට්‍රේනින් කරනවා මිනිස්සු ඒවට පුරුදු කරගන්න ඕනේ ජනාධිපතිවරයා මන්ත්‍රීතුමා කිව්වා විදියට නම් හැමදාම මහපාරේ ඉන්න වෙනවා උද්ඝෝෂණ කර කර එහෙම ඉන්න බෑ අපිට මේකට ඉස්සරහට යා යුතුයි මේ හැරමිටි අදහස් වලින් එළියට යා යුතුයි මේ සියලු දේ කිරීමට මේ මේ සියලු දේ පහසු කිරීම සඳහා තමයි මේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පහසු කිරීම සඳහා තමයි මේ පනත සංශෝධනය කරලා තියෙන්නේ අපි අලුත් නව පින්මක් පැනීම සඳහා මම හිතනවා මේ ආර්ථිකය කියන්නේ ඩිජිටල් ආර්ථිකයක් සඳහා ඩිජිටල් කරණයක් සඳහා මම හිතනවා අපේ PayPal ආයතන එතන ඔය Stripe කියන ආයතන ලංකාවට ඒම සඳහා තවත් ආර්ථිකය නැංවීම සඳහා විශේෂයෙන්ම අපි කල්පනා කරලා බැලුවොත් ආනයන අපනයන වෙළඳාම සඳහා විශේෂයෙන්ම තමන්ම පහසුකමක් වෙනවා මෙවැනි ඉලෙක්ට්‍රොනික ගනුදෙනු ඉලෙක්ට්‍රොනික සිග්නේචර්ස් මේ 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 ඒව සහතික වීම විශේෂයෙන්ම මේකෙන් මේක තුල කොන්ට්‍රැක්ට් සයින් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනිකලි ක්‍රොස් බෝඩර් සයිනින් කොන්ට්‍රැක්ට්ස් ක්‍රොස් බෝඩර්ලි සයින් කරන්න පුළුවන් මේ සංශෝධනය හරහා ඒ කියන්නේ පිටරටක කොන්ට්‍රැක්ට් එකක් ඉලෙක්ට්‍රොනිකලි සයින් කිරීමේ හැකියාව මේ සංශෝධනය හරහා අපිට ලැබෙනවා. ඉතින් මේක මහා ලොකු විශාල දැවැන්ත පිම්මක්. ඒ කියන්නේ අපි ඉස්සර කරු සභාපතිතුමනි දන්නවා අපි ඔප්පුවක් අත්සන් කරලා ඉනිෂියල් දානවා ඉනිෂියල් දාගෙන ඉනිෂියල් දාගෙන යනවා යට මුළු අත්සම ගහන්න ඕනේ. එහෙම නැහැ මේක හරහා ඉලෙක්ට්‍රොනික් සිග්නේචර්ස් කියන එක ස්ථාපිත ලංකාව තුළ පිළිගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේක මහා විශාල පරිවර්තනයක්. මේක එන්න පුළුවන් ක්‍රමවේදයන් කීපයක් තියෙනවා. තමන්ගේ ෆෝන් එක හරහා වෙන්න පුළුවන්, තමන්ගේ බයෝමෙට්‍රික්ස් එක හරහා වෙන්න පුළුවන්. ඒ ඉලෙක්ට්‍රොනික බාර ගන්න ක්‍රමවේදයන් කීපයක් තියෙනවා. ක්‍රමවේදයන් ඒ රාශියෙන් වෙන්න පුළුවන්. ඒ ඉලෙක්ට්‍රොනික සිග්නේචර් එක මේ හරහා සහතික වීමක් ලැබෙනවා. අපි දැකලා තියෙනවා ලෝකේ සමහර රටවල් වලට ගියාම මේ ෆෝන් එක බයෝමෙට්‍රික්ස් තියෙන, එහෙම නැත්නම් මේ ඇංගිලි සලකුණ තියෙන ෆෝන් එක ගහුවට පස්සේ NFC මොඩල් තියෙන ෆෝන් එක තමන්ගේ බැංකුවට පාවිච්චි කරන්නේ ෆෝන් එක. සුපර් මාකට් එකට ගියාම ෆෝන් එක තමයි තට්ටු කන්නේ, මුදල් අඩු වෙන්නේ ෆෝන් එක ඇතුලේ. ඒ බැංකුව account එක link වෙලා තියෙන NFC enable ෆෝන් එකකට. ඒ තරමට දියුණු ලෝකයකට යෑමට අපිත් ලංකාවේ සම්පූර්ණ වපසරිය හදාගෙන ඉන්නේ. ඒක එකපාර්ට වෙන්නේ නැහැ. ගොඩක් මිනිස්සු අහනවා මේ අමාත්‍යසේ මොනවද කරේ කියලා. ඕන දෙයක් කරන්න ගරු සභාපතිතුමනි ඉස්සල්ලාම දැනුම ගන්න ඕනේ, ප්ලෑන් කරගන්න ඕනේ, සැලසුම් කරන්න ඕනේ. මේ අමාත්‍යංශය අලුතෙන් පටන් ගෙන අවුරුදු දෙකක් ගිහිල්ලා වැඩ සැලසුම් ටික හදලා අවුරුදු දෙකක් තිස්සේ සැලසුම් වලට සල්ලි අරගෙන ඒ වැඩ කටයුතු ටික කරලා දැන් නීති සම්පාදනය කරලා ඒ සියලු වැඩ දැන් අපි ග්‍රාම සේවකලා 14 දායන් 7000කට මෙටප් දෙනවා. ග්‍රාම සේවක මහත්තයා ඉස්සර කාබන් කොලෙන් පුරවලා දීපු කොලේ මින් මත්තට තමන්ගේ මරණ මේ උප්පැන්නේ ඉඳන් අවසන් වෙන මරණ සාතිකය දක්වා එතුමත් දෙන්නේ ඩිජිටල් කරලා. එතුමත් ප්‍රින්ටර් එකක් තියෙනවා. එතුමත් කොලේ දෙන්නේ ප්‍රාදේශීය ලේකම්කාරයේ රස්ත්‍ර දිනුම වෙන විදිහට ග්‍රාමසේවක මහත්තයා ඩිජිටල් කරලා තියෙන්නේ. අපි මිඩ්වයිෆ් ලවත් පෞ සෞඛ්‍ය සේවිකාවටත් දීලා තියෙනවා දෙන්න බලාපොරොත්තු වෙන මේ වගේම ටැබ් යන්ත්‍ර. මොකද ගියාම ඒව කියන්නේ ඒ සංඛ්‍යා ලේඛන තියාගෙන ඒ සියලු දේ පහසු කරන්න ඒ සියලු දේ කරලා තියෙනවා. ඒ නිසා මේ රට විශාල පරිවර්තනයක් කිරීමේ හැකියාව තියෙනවා, දරුවන්ට දෙනවා. මේක තමයි ඉස්සර අනාගතය. 20-25 වෙනකොට දැනුම කේන්ද්‍ර ස්ථානය වෙච්ච ආර්ථිකයකට ලංකාවට විශාල ස්ථානයක් හිමි වෙනවා. මේ ස්ථානය හිමි වෙන නම් ලංකාවේ දරුවෝ ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට යෑමේ සම්පූර්ණ පරිවර්තනය අපි කරගත යුතුයි. ඒ සම්බන්ධයෙන් රටක් දියුණු වෙන්න නම් මේ ක්‍රමවේදය මේ වපසරය සැලසුම අපි හදාගෙන තියන්න ඕනේ. ඒක තමයි අපි මේ අවස්ථාවේදී කරගෙන තියෙන්නේ කියන එකත් මතක් කරනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ලංකාවට වඩාත්ම වැදගත් වෙන මේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සඳහා මේ සංශෝධනය ඉදිරි කාලයේදී ලංකාවේ ආර්ථික ශක්තිමත් තැනකට ගෙනීමට විශාල පිටුවහලක් ඉවහලක් වෙන සංශෝධනය බවට පත් වේ කියන බව මතක් කරමින් මම නිහඬව බොහොම ස්තුතියි
පුතුමනි. Thank you very much honorable වාසුදේව නානේක.
ගරු සභාපතිතුමනි, අපේ ගරු ඇමතිතුමා කරපු කතාවෙන් මේ රට දැන් ඉතාමත්ම වේගයෙන් ඩිජිටල් තාක්ෂණය හරහා ඉමහත් දියුණුවකට යමින් තිබෙන බව එතුමා පෙන්නවා. එතුමා කිව්වා මම මේ ඩිජිටල් විද්‍යුත් ගනුදෙනු දැන් අපි මේ ඩිජිටල් කරණය කිව්වහම මේ ගනුදෙනු පිළිබඳ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය තමයි මෙතන මේ පනතේ සංශෝධනය ප්‍රධාන වශයෙන් අදාළ වෙන්නේ. මේ පනත අපි ගෙනාවේ 2006 මේ සම්මුතිය ඩිජිටල් ගනුදෙනු ගැන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු ගැන ජගත් සම්මුතිය ඇති වුණේ 2005. මේ සම්මුතිය අපි අනුමත කළේ නැහැ මේ පනත ගෙන වෙලාවේ. අදත් මේ පනත අනුමත කරලා නැහැ, රටිෆයි කරලා නැහැ චීනය, ඇමරිකාව මේ වගේ රටවල්. ඒ කුමක් නිසාද කියන එක අපි හොයා බලන්නත් ඕන. දැන් මේ කිසිදු බැඳීමක් නැති රටවල් හැටියට දැන් ඇමරිකාව පැරිස් කිවිසුමෙනුත් ඉවත් වෙන්නයි කතා කරා. යුනෙස්කෝ එකෙන් ඉවත් වුණා. මේ මොකද මේකේ තේරුම්? එය මේවට බැඳෙන්නේ නැහැ මේ සම්මුතියට. මේ රුසියාවත් මේ සම්මුතිය අත්සන්කලේ හුඟක් ප්‍රමාද වෙලා. සිංගප්පූරුව මේ සම්මුතිය මුලින්ම අත්සන් කරා. ඔව්, සිංගප්පූරුව විශේෂ නාගරික රාජ්‍යයක්, විශේෂ ආයෝජන පද්ධතියකට සේවා සැපිය යුතු. දැන් අපි පනතක් ගෙනාවා. ඒ වගේම මේ ඉලෙක්ට්‍රොනික අපරාධ ගැන වෙනම පනතක් අපි ගෙනලා තියෙනවා. එතකොට මේ පනත ගෙනවත් අපි සම්මුතිය අනුමත කළේ නැහැ. 2008 වෙනකොට ලෝක ආර්ථික අර්බුදයක් ඇති වුණා. අපි ඒක දන්නව කවුරු. ඒ අර්බුදයෙන් තාමත් ලෝකය ගොඩ ඇවිල්ලා නැහැ. මේ අර්බුදයේ ඉදිරියේ මේ ඩිජිටල් තාක්ෂණය පිළිබඳ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සම්මුතියට ඇතුළු වීම, ඒකට බැඳීම එක්තරා විදියකට අතපය බැඳ ගැනීමක් හැටියට කල්පනා කළා. විශේෂයෙන්ම මේ ආර්ථිකයේ බිඳ වැටීමත් එක්කලා. ඒ නිසාම මේ සම්මුතිය රස්සන් නොකිරීම සමහර රටවල්වල ප්‍රතිපත්තිමය තීරණයක් බවට පත් වුණා. දැන් මේ සම්මුතිය ඉන්දියාව අනුමත කළත් නැහැ, චීනය අනුමත කළත් නැහැ. ලොකුම ඊ බිස්නස් තියෙන රට තමයි චීනය. චීනය ලොකුම ඊ බිස්නස් තියෙන රට. නමුත් මේ සම්මුතිය අනුමත කළා, මේ සම්මුතියට අත්සන් කළා නැහැ. ඒ කුමක් නිසාද කියලා අපි විමසා බැලිය යුතුයි. ඒ වගේම විද්‍යුත් වංචාවන්ට අපරාධයන්ට විරුද්ධව අපි වෙනම පනත් ගෙනලා තියෙනවා. මේ රජයේ බලයට ආවේ 2015. 2015 ගිහින් මේ සම්මුතිය අත්සන් කළා. මම දන්නේ ඒක යම් බලවතුන්ගේ ඉල්ලීමක් අනුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සම්මුතිය අත්සන් නොකර අපි අනපනත් ගෙනලා අපි කටයුතු කරගෙන ගියා. අපිට තිබෙන්නේ අපේ රටේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු නියාමනය කර ගැනීම, ඒවා පිළිබඳව අධීක්ෂණය කර ගැනීම, ඒවාට පහසුකම් සැලැස්වීම. මේ සම්මුතිය අත්සන් කිරීම අවශ්‍යව තිබුණේ නැහැ. සම්මුතිය අත්සන් කළත් නැහැ ප්‍රධාන රටවල් ඊ බිස්නස් ප්‍රධාන වශයෙන් ගන්න රටවල්. නමුත් අපි සම්මුතිය අත්සන් කරන්නට වහාම පෙළඹුණා. ඒ කුමක් නිසාද කියන එක අපි කල්පනා කළ යුතුයි. මේ පනතට සංශෝධනයක් ගෙනෙන්න උවමනාකම තිබෙනවා. ඒක හරි. මේ අත්සන් බාරගන්න, ඒ වගේම මේ ගිවිසුම් ඇතිකිරීමට පාසු වෙන්න මේවාට මේ පනත සංශෝධනය කර තිබෙන කාරණා ඉතා වැදගත්. අපි ඒක තේරුම් ගන්න ලෑස්ති. නමුත් මේ අද කවුරුත් දන්නවා මේ සයිබර් ලෝකයේ ප්‍රධාන ත්‍රස්තවාදය තමයි හැකින්. සයිබර් ලෝකයේ ත්‍රස්තවාදය තමයි හැකින්. හැකින් මගින් මොන මොනවා වෙනවාද කියන එක ලෝකයේ අපි යම් තර්මක තේරුමකට එන එක හොඳයි. ඇමරිකාවේ තිබෙන ජාතික ආරක්ෂක ඒජන්සි, ඒක තමයි ලොකුම හැකර්වරු. ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය තමයි ලෝකයේ ලොකුම හැකර්වරු. ඔවුන්ගේ හැකින් වලින් තමයි මර්කල්ගේ ජර්මනියේ චැන්සලර් වරියගේ ටෙලිෆෝන් ගනුදෙනුවලට, ටෙලිෆෝන් කතාබහට සවන් දුන්නේත් මේ ආරක්ෂක ඒජන්සි හැකින් මගින්. ඒ වගේම උතුරු කොරියාව විදේශ විනිමය හොයාගන්නෙත් හැකින් මගින් කියලා අපිට දැනගන්න තොරතුරු තියෙනවා. ඊළඟට චීනය ඇමරිකන් තාක්ෂණය තමන් වෙත නතු කරගත්තෙත් හැකින් වලින් කියලා අපට තොරතුරු දැනගන්ට ලැබී තිබෙනවා. ඊළඟට ඉරානය ඇමරිකාවේ ඩ්‍රෝන තාක්ෂණය ලබා ගත්තෙත් හැකින් වලින් කියලා අපට දැනගන්න ලැබිලා තියෙනවා. තොර අපිත් මේ හැකින් වලින් ඒ තරම් පසුපසින් නැති බව පෙනී යනවා. මේ අපේ මෑතම කාලයේ ශලීල මුණසිංහ හංසයාගේ සභාපති, ඔහු හැකින් වලට දැන් අද රිමාන්ඩ් භාරයේ පසු වෙනවා. ඒ වගේම බංග්ලාදේශයේ බැංකුවක් හැකර කළා, ඒ මුදල් වලටත් ලංකාවේ සම්බන්ධයක් තිබුණු බව අපි දන්නවා. දැන් මේ හැකින් පිළිබඳ අපේ විශේෂඥයෝ කවුද කියලා ඇහුවොත් අන්න හංසයාගේ පක්ෂයාගෙන් තමයි ඒක දැනගන්න වෙන්නේ. ඒ වාට උවමනා කරන වැටබඳින්නයි අපිට තිබෙන්නේ. ඒ වාට වැටබැඳිලා නැති බවයි පේන්නේ. සිද්ධිය වුණාට පස්සේ හඹාගෙන යන්න අපේ හදිසි සේවාංශයක් තිබෙනවා ඒක ඇත්තයි. නමුත් මේ වාට වැටබඳින්නට පුළුවන් ක්‍රමයක් අපි හොයාගන්න ඕනේ. හොයාගන්නවා නම් හංසයාගේ පක්ෂයෙන්ම ආර දැනගත්තොත් මේකට උවමනා ප්‍රතිකර්ම යොදා ගන්න පුළුවන්. දැන් මේ මුදල් ගිහින් තිබෙනවලු තවත් කාන්තාවකගේ ගිණුමකට. ඒ කාන්තාවත් හංස දේනුවක් කියන එක දැනගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා මේක හංසයාගේ පාර්ශවයේ විශේෂඥ දැනුමක්. ඒ ගැන සොයා බලන්න ඇමතුමාට හංසයාගේ විශේෂ දැනුම තාක්ෂණය හරහා අවතීර්ණ වෙන්න වෙයි කියලත් අපට පේන්න තිබෙනවා. දැන් මේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත් අපේ ඇමතුමා යටතේ තිබෙන්නේ. නමුත් ඇමතුමාට බලයක් නැහැ. ටෙලිකොම් ආයතනේ ඇමතුමා භාරයේ තියෙන නමුත් ඇමතුමාට ටෙලිකොම් ආයතනය ගැන අපට එහෙම උත්තරයක් බඳින්න තරමට බලයක් ඒ පිළිබඳව හරියාකාර අයිතිකමක් මේ අමාත්‍යාංශයට ලැබිලා නැහැ කියලා කියලා තියෙනවා. හේතුව ජනාධිපතිතුමාගේ සහෝදරයාගේ සභාපති හැටියට ඉන්න නිසා බවත් අපට නොකියන ආරංචි මගින් දැනගන්න ලැබිලා තිබෙනවා. ඇමතුමාගේ ප්‍රධානම අංශයක් තමයි ශ්‍රී ලංකා ටෙලිකොම්. දැන් ඒ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවරු වාර්තාවක් සකස් කළා. ඒ වාර්තාව මාතේ තියෙනවා. ටෙලිකොමියුනිකේෂන් ඉංජිනියර්ස් යුනියන් මේක සකස් කළ තියෙන 2017 වර්ෂයේ ජූලයි 21 මේ ටෙලිකොම් ආයතනය පිළිබඳව එම ඉංජිනේරු සංගමය විසින් සකස් කරපු වාර්තාව. මේක ලොකු වාර්තාවක්. මේ වාර්තාව මම සභාගත කරනවා. සභාගත කරන්නට ඔබතුමාගේ මම අවසරය පතනවා. මේ වාර්තාව අනුව අපට දැනගන්න ලැබිලා තියෙනවා මේ දිනපතා 10,000ක් පමණ පැමිණිලි එනවලු මේ බ්‍රේක් ඩවුන් 1,000,000 දාදා ඒනේවා නිසාම මේ කරන්න වෙන විවිධාකාර ප්‍රතිකර්ම වලට අතිවිශාල වියදමක් යනවා. ඒ වෙනුවෙන් වෙනම හමුදාවක් යොදවලා තියෙනවලු 3-wheeler මගේ. ඒකෙන් එන ආලාභය එසේ මෙසේ ආලාභයක් නෙමෙයි. දැන් වෙනකොට පාඩුව ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ බිලියන 38ක පාඩුවක්. අයිරාව බිලියන 11ක්. මේ මගේ තොරතුරු නෙමෙයි, මේ ඉංජිනේරු සංගමයේ තොරතුරු. මම මේ කියන්නේ මේ ආයතනයේ ව්‍යාපෘති ගණනාවක් කරන්න බාර අරගෙන තියෙනවා. දැන් ටෙලිකොම් එකෙන් මම ඒ ව්‍යාපෘති කරන්නේ. ඒ ව්‍යාපෘති වල තේරුම් මම දන්නේ නැහැ. LTE කියලා ව්‍යාපෘතියක් තියෙනවා, ERP කියලා ව්‍යාපෘතියක් තියෙනවා, FTTH කියලා ව්‍යාපෘතියක් තියෙනවා. මේ ව්‍යාපෘති සියල්ලම අලාභයි. සියල්ලම විශාල අලාභයකට යන්නේ. ඒ අලාභයට හේතු දැන් LTE ව්‍යාපෘතියේ අලාභයට මූලික හේතුව තාක්ෂණික උපකරණ ඩොලර් මිලියන 6ක තාක්ෂණික උපකරණ ඒ ව්‍යාපෘති යටතේ ගෙන්නන්න වුණාය කියලා කියන්නේ. දැන් මේවාට අපි මේ විදිහට හඬක් දෙන්නේ ඔයමතුමා.
එහෙට ඇමතුමනි, මේක ඇත්ත වශයෙන්ම මේ ඔයගෙලා FTTH එකට ගෙනාවු බඩු ඔක්කොම ගෙනල්ලා තිබුණේ අවුරුදු 3කට ඉස්සෙල්ලා. මම පහුගිය ආණ්ඩුවකට බයිනවත් එහෙම කියනවා නෙමෙයි. මේ රිඩන්ඩන් බඩු ගෙනල්ලා තිබුණ අවුරුදු ගානයි සියලු ගෙනාපු කාලයයි. මම වෙන දවසක ඔබතුමා මගෙන් ප්‍රශ්නයක් අහන්න මේ ඔය කියපු ඒවා ටික මම සම්පූර්ණ සභාවට වාර්තාවක් දෙන්න.
හොඳයි,
කොයි කාලෙද කියලා.
හොඳයි, දැන්ට ඔබතුමා කියන්නේ මේ යල් පැනපු උපකරණ ඒ ව්‍යාපෘතියට ගන්න බැරි උපකරණ විශාල තොගයක් ගෙනල්ලා තියෙනවා. ඒවට තමයි මේ වියදම ගිහිල්ලා තියෙන්නේ. නමුත් බිලියන 38ක පාඩුව මේකෙන් ඔබතුමාට යුක්තිකරණය කරන්න බෑ. බිලියන 38ක පාඩුවක් අයිරාව බිලියන 11ක් මේමයි අද ටෙලිකොම් එක යන්නේ ඈ
අඩු නෑ
නෑ ඉතින් මම මේ කියන්නේ මම ලැබිලා තියෙන
දුරුතුමා කියනවා නෑ මම
පාඩු වෙලා නෑ කියලා ඒක
මම මම ඇමතිවරයා හැටියට වගකීමෙන් කියනවා ටෙලිකොම් ආයතනයේ පාඩු ලබන්නේ
නෑ ඔව්
ටෙලිකොම් ආයතනයේ බිලියන 38 ඒක සම්පූර්ණ වැරදි ටෙලිකොම් ආයතනයේ පාඩු ලබන්නේ නෑ ටෙලිකොම් එක එක කොටසක පාඩුවක් තිබුණාට සමූහයක් ඇරෙට ටෙලිකොම් ආයතනයේ සම්පූර්ණ ආයතනයේ සම්පූර්ණ ලාභ ලැබෙනවා බිලියන 6ක ප්‍රොෆිට් එකක් තියෙනවා
නම් මේ ව්‍යාපෘතියංශය ව්‍යාපෘතියංශය ගැන මම කියන්නේ ව්‍යාපෘතියංශයේ අලාභ එක පිට එක විත් තිබෙනවා එහෙම තමයි මේ බිලියන 38 හැදීලා තියෙන්නේ ඊළඟට අපි බලන්නකෝ අපේ ටෙලිකොම් බිලෙන් 26ක් තමුන්නාසේ ගන්න අපි ගන්න ටෙලිෆෝන් කතා කරන බිලෙන් 26ක් තමුන්නාසේ ගන්නවා බදුව හැටියට මේ බදුව ඔක්කොම එකතු කරගෙන තමයි මේ අලාභ ගෙවන්නේ ඒකයි මේ රටේ මහජනයාගේ පැමිණිල්ල ඇත්තටම මේකේ තියෙන අලාභ විස්තරය ඇමුණුම 6 හා ඇමුණුම 7 මේ වාර්තාවේ තිබෙන්නේ අලාභවල විස්තරය දැන් ඊළඟට තමුනාසේ මේ ජනතා විමුක්ති පෙරමුණට කිව්වා ඔයගොල්ලන් ඉදී උද්ඝෝෂණ කර කර ඉන්න විතරයි තියෙන්නේ එහෙම නැතුව අනාගතයට යන ගමනක් නැහැ කියලා. තමුනාසේ දැනගත යුතුයි රෝස විප්ලවය සිදු වුණේ තනිකරම ඊ උද්ඝෝෂණ හරහා. ඉතින් ඊ උද්ඝෝෂණත් උද්ඝෝෂණ මේ හැම දෙයක්ම දැන් ඩිජිටල් කරණයට මාරු වෙමින් යනවා. ඒ අනුව ආණ්ඩු වෙනස් වීම පවා වෙනවා. දැන් අපේම රටේ මේ Facebook එක හරහා කැඳවීම් කළා රැස්වීම් තියෙනවා. පෝස්ටර් ගහලත් නැහැ. පත්‍රිකා බෙදලත් නැහැ. Facebook එකේ දාපුවාම කට්ටි එනවා. විශේෂයෙන්ම අර හෙල්මට් තානම ආපු වෙලාවේ අපි කවුරුත් දන්නවා Facebook එක හරහා දාලා විශාල මෝටර්සයිකල් ප්‍රමාණයක් හෙල්මට් අරගෙන බැඳගෙන මුළු මුහුණ වැහෙන හෙල්මට් දාගෙන ඇවිත් එදා කරපු උද්ඝෝෂණය විශාල බලපෑමක් ඇති කළා. ඒ නිසා අද වෙනකන් ඒ නීතිය ක්‍රියාත්මක කිරීම අතීතවලා තියෙනවා. ඒ නිසා උද්ඝෝෂණවලට තමුන්නාසේ නිකම් මේ අවලාද කියන්න එපා. උද්ඝෝෂණ වලින් තමයි ලෝකය වෙනස් වෙන්නේ. එක පැත්තකින් තාක්ෂණයෙන් අනිත් පැත්තෙන් උද්ඝෝෂණ වලින් මේ දෙකේ එකතුෙන් තමයි ලෝකයේ ඉදිරියට යන්නේ. ඒ නිසා අපිට අද උද්ඝෝෂණය කිරීමේදීත් ඊ පාසුකම තියෙනවා. දැන් තියෙනවා බිස්නස් ව්‍යාපාරවල එකක් ස්මාර්ට් ෆෝන් වලින් යනවා එකක් ඊ තාක්ෂණය හරහා යනවා. ස්මාර්ට් ෆෝන් වලින් යන අද යන ව්‍යාපාරේ එම් බිස්නස් කියලා කියනවා. මම හරිද කියලා ඔතුමා කියන් ඊ බිස්නස් හා එම් බිස්නස් මේ දෙවර්ගය තමයි අද ව්‍යාපාරික ලෝකයට ඇතුල් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. නමුත් ලංකාවට මේ ඊ බිස්නස් හරහා එහෙම නැත්නම් එම් බිස්නස් හරහා කොච්චර වගේ වාසිදායක තත්ත්වයක් අපට අපේ ලෝකයේ තිබෙන මේ ව්‍යාපාරික තරඟකාරීත්වය තුළ අපට අත්පත් කරගන්න පුළුවන් වෙලා තිබෙනවාද කියන එක අපිට අවදන්න. අපේ රටේ මේ ඩිජිටල් කරණේ අමාත්‍යතුමාගේ ඩිජිටල් මොනවද ඒකට කියන්නේ ඩිජිටල් ප්‍රාතිහාර්ය. මේක ප්‍රාතිහාර්යක් නේ. මෙච්චර කාලයක් යමින් නෙමින් කරන්න තිබුණු වැඩ දැන් ඒ යමින් නෙමින් නොකර කරගන්න පුළුවන් කමක් ඇති වෙලා තියෙනවා. ඒ ඇතිවීම ලෝකයේ එක්තරා දියුණුවක්. ඒ දියුණුවත් එක්කම එක්තරා විදිහක පරිහානියකුත් තියෙනවා. ඇයි මිනිහාට මිනිහා මුණ ගැහෙන්නේ නැහැ. මනුෂ්‍යා මනුෂ්‍යා අතර අන්තර් ක්‍රියාකාරීත්වයක් නැහැ. සමාජයේ එක්තරා විදිහකට මිනිසා තනි වෙන්න පටන් ගන්නවා. ඒ තනිවීමත් එක්කලා මේ සමාජය ඕන පැත්තකට හරවගෙන යන්න පුළුවන් තත්වයකට පත්වෙයි කියලා සමහරු බය වෙනවා. නමුත් එහෙම බය වෙන්න ඕනේ නැහැ. අද මේ අපේ Facebook එක හරහා විවිධ දේවල් හරහා අපට පුළුවන් වෙලා තියෙනවා සම්බන්ධතාවයක් තියාගන්න. නමුත් ඒ සම්බන්ධතාවයන් ඇත්තටම ක්‍රියාකාරී බලයන් බවට පත් වෙන්නේ ඒ ඊමේල් හරහා, එහෙම නැත්නම් අපේ Facebook කරා ඒ ගෙනියන තොරතුරු බෙදා හැරීම. නැත්නම් මිනිසුන්ගේ අවධානය යම් යම් කටයුතු වලට යොමු කර ගැනීම ඊළඟට ක්‍රියාකාරී බලයක් බවට හැරෙන්න පුළුවන් ක්‍රියා සිද්ධීන් අපට අත්දැකීමෙන් දකිමින් තිබෙනවා. එතකොට අද මිනිසුන් මිනිසුන් අතර සම්බන්ධතාවය ඈත් වෙනවා. නමුත් ඒක අපට ඩිජිටල් තාක්ෂණය හරහා සමීප කරනවා ලෝකයම.
කරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
හොඳයි. දැන් මේ වගේ සන්දර්භයක් තුළ ලංකාව කරන්නන් වාලේ කරන දුවන්නන් වාලේ දුවන තත්ත්වයකට නොවැටි අපි කොහොමද ලංකාව යම් මේ ඩිජිටල් ක්‍රියාකාරීත්වය මගින් අපේ දළදේශය නිෂ්පාදිතයේ මොනතරම් වර්ධනයක් වෙලා තියෙනවද? දළදේශය නිෂ්පාදිතයට ඒ තරම් අලුද්දයක් එකතු වෙලා තියෙන බවක් පේන්නේ නැහැ. අපි බැලුවහම මේ පහුගිය අවුරුදු දෙකම තමුන්නාසේලාගේ පාලන කාලයේ දළදේශය නිෂ්පාදිතයට එහෙම අලුත් වර්ධනයක් නැහැ. මේ තත්ත්වයේ යටතේ තමුන්නාසේලාට පෙන්වන්න වෙනවා ඩිජිටල් තාක්ෂණයෙන් ඇතිවෙච්ච පහසුව, ඩිජිටල් තාක්ෂණයෙන් ඇතිවෙච්ච මේ සංවර්ධනය කොයි විදිහටද ලංකාවේ ආර්ථිකයේ ජන ජීවිතයේ මොනතරම් වෙනසක් ඇති කරවලා තියෙනවද කියන එක. මම කතා කරන්නේ මේ රටේ අඩු ආදායම් ලාභීන්, පහළ ආදායම් ලාභීන්, මැද ආදායම් ලාභීන්, මෙන්න මේ කියන ආදායම් මට්ටම්වල ඉන්න මිනිසුන් ගැනයි. මැද පන්තිය ඉහළ මැද පන්තිය ගැන නෙමෙයි. මැද පන්තිය ඉහළ මැද පන්තිය තමයි අද වඩාත් මේ ඩිජිටල් තාක්ෂණයේ ප්‍රයෝජනය ලබන්නේ. අනිත් අය මේකෙන් යම් විනෝදාස්වාදයක් ලබනවා. ඒ වගේම විවිධාකාර ශෘංගාරාත්මක රසයක් ලබන්නත් මේ මගින් ලබා දී තිබෙන ඉඩකඩකුත් තිබෙනවා. ඒවා තමයි පහළ මැද පන්තිය අද විඳින්නේ. ඇමතුමා මොනවා හරි කියන්න දාදා.
අන්තතුමා, අපි අලුතෙන් වැඩසටහනකුත් පටන් ගන්න මම ඔබතුමා අහපු නිසා පහළම පන්තියේ සමෘද්ධි
පහළම ආදායම්,
පහළම ආදායම්, පහළම ආදායම් ලබන පහළම පන්ති කිව්වේ ආදායම් පන්තියේ පන්තියේ ආදායම් මාර්ග ලබන කට්ටියටත්, ඒ වගේම මේ ගැබිනි මාතාවන්ට ලංකාවේ ඉන්න මුදල් අරින ක්‍රමවේදයක්, ඒ කියන්නේ මොබයිල් එම් කෑෂ්, ඊසි කෑෂ් හරහා, ඒ කියන්නේ ලංකාවේම තියෙන මර්චන්ට්ලට නැත්නම් ඒගොල්ලන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා කොළ වවුචර් අරගෙන ගිහිල්ලා යන්න තිබ්බ ක්‍රමවේදය නවත්තලා සම්පූර්ණ එක ඩිජිටල් ක්‍රමයකින්, ඒ කියන්නේ ඒක එම් ක්‍රමයකින් වවුචර් එකක්
වෙනවා.
ඒකත් තමයි ඒක
තාක්ෂණයේ හැකියාව, ඒ තාක්ෂණයේ හැකියාව තියෙනවා, ඊසි කෑෂ් ක්‍රමයේ හැකියාව තිබෙනවා.
ඒක දැන්
අපි තරම් දුරට පහළ ආදායම් ලබන දශමක දෙක දශමක දහයකට බෙදෙනවා ආදායම්. පහළම දශමක දෙක තුන හතර මේ අයට කොච්චර
මන්ත්‍රීතුමා කාලය අවසාන
ඉවර ගන්නවා. මේ කියන අපේ ජනගහනයේ 40%ක 50%කට කිට්ටු ඒ ජන සමාජය මේ ඊසි කෑෂ් ක්‍රමයෙන් කොච්චර ප්‍රයෝජන ලබනවාද, කොම්පැනි කාර්යෝ කොච්චර ප්‍රයෝජන ලබනවාද, මේ මුළු ඩිජිටල් තාක්ෂණ ක්‍රියාදාමය ගැන මේ උනන්දුව වැඩිම වෙලා තියෙන්නේ කොම්පැනිකාරයන්ගේ සර්වර්ස්ලාගේ. මේ තමුන්නාසේගේ Google අර බැලුම නම් පිපුරුවා, තමුන්නාසේ තවත් බැලුමක් ගේන බව කිව්වා, ඒ ගැන නම් මොනවත් කියවුනේ නැහැ. කෙසේ වෙතත් අපිට මේ කොම්පැනිකාරයින් හම්බ කරගන්න ඩිජිටල් තාක්ෂණ ලෝකයේ ජනයාගේ යහපත ඊට සමාන ප්‍රමාණයක් ලැබෙන ආකාරයකට සාතික කරන්න මේ ආණ්ඩුවට අපි අවශ්‍ය පනත් ගන්නේ කියලා අපි ඉල්ලා සිටිනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු සඳිත් සමරසිංහ.
සභාව මූලාසන ඔබන සභාපතිතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට මෙම කාලේ ලබා දුන්නේ ගැන. ඒ වගේම අද අපේ ගරු හරින් ෆර්නැන්ඩෝ ඇමතුමා අවශ්‍ය සංශෝධනයක් මේ පනතට ගෙනල්ලා තිබෙනවා. මන්ද අද රට සීග්‍රෙම්ම තාක්ෂණය තුළින් ඉදිරියට ගිහින් තිබෙනවා. ඒ වගේම මෙම සංශෝධනයත් සමගම අනිකුත් ප්‍රදේශවලට තාක්ෂණයත් එක්ක මේ රටේ මේ තියෙන ඩිජිටල් කරණයත් එක්ක අනිකුත් ප්‍රදේශයන් වලට යන්න පුළුවන් මාවතක් හැදිලා තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අද නීතිය පැත්ත ගත්තොත් නීතියේ ඒ පංගුවක් සංශෝධනයන් කිරීම ඩිජිටල් මාර්ගයෙන් කරන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ තැනට ගිහින් තිබෙන. ඒ වගේම අනික් දේ තමයි විශේෂයෙන්ම වැදගත්ම දේ තමයි අද අපි ලංකාවේ මේ මෙම පාර්ලිමේන්තුව ගත්තාමත් අද අපි සෑම දෙනාටම මන්ත්‍රීවරුන් හැටියට මහජන නියෝජිතයන් හැටියට පරිගණකයක් ලැබිලා තිබෙනවා. ඒ වගේම ඒ හරහා මේ අපි ඊ ගවර්නන්ස් කියන තැනට යන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ වගේම හොඳම උදාහරණේ තමයි මං හිතන්නේ ලෝකේ තියෙන හොඳම උදාහරණේ තමයි එස්ටෝනියාව. එස්ටෝනියාව 1900 මං හිතන්නේ 95 තමා රුසියාවෙන් නිදහස ලැබුවේ. ලැබලා ඒ අය විශේෂයෙන්ම කරපු දේ තමයි තමුන්ගේ තාක්ෂණය වෙන කොහෙන්වත් ගන්නේ නැතුව අරගෙන දියුණු කරන්න කටයුතු කරා. ඒ තුලින් එස්ටෝනියාව මං හිතන්නේ ලෝකේ රටවල් වලින් පළවෙනියටම ඉන්නවා මේ ඩිජිටල් කරණයත් මේ තාක්ෂණයත් එක්ක. ඒ සෑම දෙයක්ම මං හිතන්නේ එහෙ එම රටේ සිදුවෙන්නේ ඩිජිටල් ID එහෙම නැත්නම් ඩිජිටල් මේ හැඳුනුම් පතක්. ඒ හැඳුනුම් පත තමුන්ගේ ස්මාර්ට් දුරකථනයේ තිබෙනවා. එම නිසා බැංකුවක මුදලක් බැංකුවක් ගනුදෙනුවක් කරන්න රෝහලකට යන්න එහෙම නැත්නම් තමුන්ගේ අනික් කාර්යයන් කරන්න ටැක්සියක් ඕන නම් ගෙන්න ගන්න බස් එකේ යනවා නම් ඒ මුදල ගෙවන්න මේ සෑම දෙයකටම මේ ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරනවා. ඒ තැනට ගිහින් තිබෙනවා. අපි දන්නවා ලද ලංකාව දිහා බලපුවාම විශේෂයෙන්ම ලංකාවේ ඉන්න මේ තරුණ තරුණියන් දිහා බලපුවම සෑම දෙනාම මේ තාක්ෂණය අතින් ඉහළින්ම සිටිනවා. ඒක වැඩි දියුණු කළා කරන්න යන මේ කැපවීම ගැන අපි ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද සෑම ළමයෙක්ටම ඒ ටැබ් යන්ත්‍ර දීලා නැති අයට ඒ අවශ්‍යතාවයන් පාසල්වල ඇති කරලා කටයුතු කරන ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම අනික් දේ තමයි විශේෂයෙන්ම අද එස්ටෝනියා වගේ රටක් ගත්තහම ජාත්‍යන්තර වෙළඳාම් කරන්න පුළුවන් ඒ මාර්ගය ඇති කරලා තියෙනවා. ඒ තමයි ඊ රෙසිඩෙන්සි තුලින්. ඒ කියන්නේ ඒ රටේ ජීවත් නොවුනත් තමුන්ට පුළුවන් ඒ රටේ ජීවත් වෙනවා වගේම ඉලෙක්ට්‍රොනික මාර්ගෙන් ඩිජිටල් මාර්ගෙන් අන්තර්ජාලය හරහා වෙළඳාම් කරගෙන යන්න ගනුදෙනු කරන්න. ඉතින් ඒ වගේ වාතාවරණයක් ගොඩනගලා තිබෙනවා. ඒ වගේම එම රටේ පාර්ලිමේන්තුවට නැත්තම් කැබිනට් එකට ගියාම විශේෂයෙන්ම ඇමතිවරු කවදාක්වත් කොලයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. ඒ මන්ද සියලු දේම ඉටු කරන්නේ මේ කම්පියුටරයක් නැත්තම් ටැබ් එකක් නැත්තම් මේ ස්මාර්ට් ෆෝන් එකක් මගින්. ඒ තුලින් මං හිතන්නේ විශේෂයෙන්ම පරිසරයට ලොකු වෙන්න තියෙන හානි අඩු කරලා තිබෙනවා. අද අපේ පාර්ලිමේන්තුව ගත්තාම මේ ටැබ් මේ අපිට කම්පියුටර් ලබා දීලා තිබ්බා වගේම ඒ වගේම විශාල වශයෙන් මේ අනවශ්‍ය විදිහට ලිපි ද්‍රව්‍ය හුවමාරු වෙනවා. ඒ වගේම මේ තුලින් පරිසරයට ලොකු හානියක් වෙනවා. ඒ කියන්නේ ගස් කැපීම් සිදුවෙනවා මේ පත්තර එහෙම හදන්න. ඒ වගේම අනික් දේ තමයි විශේෂයෙන්ම අපි දන්න දෙයක් තමයි මේ හරහා ගනුදෙනු කරනකොට සෑම දෙයක්ම තමුන්නාන්සලාට සෑම දෙනාටම ගලු සභාපතිතුමනි අතින් මේ ටැබ් යන්ත්‍රයකින් නැත්තම් මේ ෆෝන් එකකින් කරන්න පුළුවනි. ඒ වගේම මේකේ තව කරුණු කාරණයක් තියෙන විශේෂම කරුණ තමයි අපි දන්නවා අපි 2030 යනවනම් අපි ඔක්කොම සම්මුතියට අස්සම් කරලා තියෙනවා එක්සත් ජාතීන්ගේ. ඒ තමයි තිරසාර සංවර්ධනයේ ඉලක්කම් වලට යනවා මේ ඉලක්කයන් වලට යනවනම් ඉලක්ක 17ක් තිබෙනවා. මේවා මේ ඉලක්ක සම්පාදනය කරන්න නම් මේවා අපි ඉටු කරගන්න නම් අනිවාර්යයෙන්ම මේ තාක්ෂණය අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ තාක්ෂණය අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම ඇගයීම් කරන්න. අපි දැක්කා පහුගිය කාලේ ඊට පෙරත් මේ ඇගයීම් වලට තැනක් දීලා තිබ්බේ නැහැ. දැන් තමයි මේ ඇගයීම් කියන එකත් හරියාකාරව සිදුවගෙන යන්නේ. යම් කිසි ආණ්ඩුවේ කාර්යාලයකට ගියත් ඒ කාලේ ඇගීම් කියන එක තිබ්බේ නැහැ. දැන් යම් කිසි කර්මාන්තයක් කරන්න යනකොට මුලින්ම ඇගීම ඕනේ, මැදවත් ඕනේ, ඉවර වෙනකොටත් ඕනේ. ඉතින් මේ සියලු දෙයක්ම කරන්න පුළුවන් වෙන්නේ තාක්ෂණය හරහා කියන එක අපි කියන්න ඕනේ. ඒ වගේම ගරු සභාපතිතුමේ අනිත් දේ තමයි විශේෂයෙන්ම කාර්යාලයකට ගියාම අපි දන්න දෙයක් තමයි කාර්යාලයකට ගිහිල්ලා යම් කිසි වැඩක් කරගන්න ගියාම පැය විනාඩි 45ක් ඊට වැඩිය නැත්නම් පැයකමාරක් විතර පංගුවක් අවස්ථාවල යනවා. අපි කියමුකෝ ගිහින් කොහරි බිලක් ගෙවන්න ගියයි කියලා නගර සභාවට, එහෙම නැත්නම් තව බැංකුවකට, ඒ වගේ වෙලා යනවා. හැබැයි මේ තාක්ෂණය තුලින් තමුන්ගේ වෙලාව කියන එක හුඟක් වෙලාව ඉතුරු කරගන්නත් පුළුවන්. ඒ තුලින් කාර්යක්ෂමක වැඩපිළිවෙලක් රට තුලටත් ගේන්න පුළුවනි. ඒ වගේම මේ අනික් කාරණය තමයි මෙම තාක්ෂණය මේ ඩිජිටල් කරණය තුලින් විශේෂයෙන්ම හුඟක් අයට අමතක කරන දෙයක් තමයි මේ තුලින් වෙන දේ තමයි අපේ රටේ ඉන්න පුරවැසියන්ට බලය ලබා දීම. ඒ කියන්නේ තුලින් මේ විනිවිදභාවය කියන එක ඇති වෙනවා. තමුන් අපි දන්නවා අද පුරවැසියෙක්ට පුළුවන් වෙලා තිබෙනවා අද පාර්ලිමේන්තුවේ ගෙනෙන පනතක් පාර්ලිමේන්තුවේ වෙබ්සයිට් එකට ගිහින් කියවලා බලන්න මොකද්ද කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වාගේ තමයි මේ එස්ටෝනියාව කියන රට පාලනය වෙන්නේ වැඩි වශයෙන්ම ඒ ඉන්න පුරවැසියන්ට බලය ලබා දීලා.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්.
මට විනාඩියක් දෙන්න සභාපතිතුමා. එම නිසා පුරවැසියන්ට බලය ලබා දීම ගැන විශේෂයෙන් අපි සන්තෝෂ වෙන්න ඕන. ඒ හරහා තමයි රටක හරියට පාලනය ඇති වෙන්නේ කියන එකත් මේ වෙලාවේ කියමින් ඇමතුමා මේ ගෙනාපු මේ සංශෝධනයට අපි ඉතාමත් ස්තුතිවන්ත වෙමින් මගේ වචන සභාව අවසන් කරන ස්තුතියි.